අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න ඔය ගුරු ගෙදරින් මේ සූදානම අපේ පහේ හපනුන්ට පරිසරය පාඩම ගෙන එන්නට. අද දවසේ පරිසරය පාඩම කියලා දෙන්නේ බණ්ඩාරවල මධ්‍යමහා විද්‍යාලයේ අනුෂ්ක නුවන්ප්‍රිය ගුරුපියාණන්.
අයිබෝවන් සුබ දවසක් මගේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාටම. ඔන්න අපි අදත් පරිසරය පාඩමක් අරගෙන තමයි ඔබත් සමග මේ එකතු වෙන්නේ. චුටි දුවේ පුතේ, ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට බොහොම සතුටුදායක පණිවිඩයක් තමයි මම ගෙන එන්නේ. අපි වැඩ පහසු කිරීමේ මන් කියන පාඩමේ පළවෙනි කොටසට, ඒ ඉදිරිපත් කළ පැනයට සිසු දරු දැරියන් බොහෝ ප්‍රමාණයක් අපිට නිවරදි පිළිතුර කෙටි පණිවිඩයක් ලෙස එවලා තිබුණා. ඉතින් නම් වශයෙන් කිව්වොත් බලංගොඩ ප්‍රදේශයේ දුවල පුතාලා, ඒ වගේම හම්බන්තොට ප්‍රදේශයේ, තනමලිල ප්‍රදේශයේ, ඒ වගේම මොනරාගල, සියඹලාණ්ඩුව, මහියංගණය, ඉතින් ඔය විදිහට විතරක් නෙවෙයි බදුල්ල, බණ්ඩාරල, වැලිමඩ ප්‍රදේශවල දූ දරුවන් පවා, ඒ කියන්නේ මේ ඌව පළාතින් පිට දරු දැරියනොත් අපිට උත්තරේවල තිබුණා. ඉතින් අපි හරිම සතුටටපත් වෙනවා මේ වගේ වාතාවරණයක් පවතිනකොට අපේ මේ කටයුතු වලට අපේ පුංචි දුවල පුතාලා බොහොම ඇලුම් කරන බව. ඒගොල්ලන්ගේ උත්තර වලින් හොඳට පාඩමට සවන් දීලා හොඳ අවබෝධයකින් එයාලා මේ පාඩම තේරුම් ගත්ත කියලත් අපි ඒ අදහසක් ගත ඒ ලැබුණු පිළිතුරු වලින්. ඉතින් බොහෝ දෙනෙක් පිළිතුරු එව්වා. ඔබ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට සුබ පතනවා. ඔය විදිහට සවන් දීම දිනු කරගත්තොත් ඔබට අනාගතයේදී ඒක ලොකු උදව්වක් වෙයි. ඔබ දැනුමෙන් පෝෂණය වෙන්න දුවේ පුතේ. දැනුම තමයි ඔබව ලෝකයේ බබලන්න උදව් කරන ඔබට තියෙන හොඳම අවස්ථාව, දැනුම ලබා ගන්න එක. එහෙනම් අපි යමුද අද අපේ පාඩමේ ඊළඟ අවස් කොටසට. අපි කතා කළා දුවල පුතාලත් එක්ක වැඩ පහසු කරගන්න අපේ පැරණි මුතුන් මිත්තන් කරපු දේවල්. එයාලා කොහොමද ඒ දේවල් ටික ටික දියුණු කරේ? අපිට කොච්චර පහසුවක්ද නේද මේ මුතුන් මිත්තන් වැඩ පහසු කරගන්න හදාගත්ත උපකරණ ටික? ඉතින් අපි පොඩිත්තු බොහොම කැමැත්තෙන් සහභාගී වෙන්නේ මේ පරිසරයේ කොටසට. ඔයාලා හැරෙම කැමති නේද අත්හදා බැලීම් කරන්න? අපි අද පුංචි අත්හදා බැලීමක් කරන්නයි සූදානම් වෙන්නේ. ටිකක් ඔන්න මතක් කරගන්න, අද පාඩමෙන් අපි බලාපොරොත්තු වෙනවා වැඩ පහසු කරගන්නකොට විදුලිය කියන බලශක්තිය අපිට කොහොමද උදව් වෙන්නේ කියලා. විදුලිය කියන බලශක්තිය අපිට කොහොමද උදව් වෙන්නේ කියලා. අපේ නිවෙස්වල වගේම විවිධ කර්මාන්ත ශාලාවල බහුලව භාවිත කරන ශක්ති ප්‍රභවය තමයි විදුලි ශක්තිය කියලා කියන්නේ. ඉතින් ඔබත් හිතලා බලන්නකෝ, ගෙදර ගුවන් විදුලිය, රූපවාහිනිය, ඔබ උණුසුම් දවස්වලට ඔබේ ගෙදර ක්‍රියාත්මක කරන විදුලි පංකාව, එතකොට බත් පිසින යන්ත්‍රය, අපි කියන රයිස් කුකර් එක, එතකොට යමක් අපි කියන අඹර ගන්න බ්ලෙන්ඩර් එක, ග්‍රයින්ඩර් එක නේද? ඔය ගෙදර තියෙනනේ කොච්චර උපකරණ, මේ ඔක්කොටම ශක්තිය දෙන්නේ විදුලිය. ඉතින් අද අපි බලමු පුංචි අත්හදා බැලීමක්. ඔබේ ගෙදර මේ වෙනකොට මේ ඔබ ළඟ මෙන්න මේ පුංචි පුංචි බඩු භාණ්ඩ ටිකක් ඇති. ඉක්මනින්ම ළඟට ගන්නකො බලන්න. වියලි කෝෂය එකක් නෙවෙයි, දෙකක් තුනක් වුණත් කමක් නැහැ. විදුලි පන්දම්, ඔබට දාන චූටි බල්බයක්, වයර් කැබලි කීපයක්. ආයිත් මං කියන්නම්, වියලි කෝෂය, ඒ වගේම විදුලි පන්දමට දාන චූටි බල්බයක්, වයර් කැබලි, මකන කෑල්ලක් ඔක ළඟ තියෙනවා. කඩදාසියක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ලෝහ හා ප්ලාස්ටික් ඇමුණුම් කටු. අර අපි කියන්නේ මේ ෆයිල් වල පුතේ ෆයිල් ෆින්ස් කියලාත් කියනවා නේද? ඇමුණුම් කටු. සමහර ඒවා තියෙනවා ලෝහ වලින් විතරක්. සමහර ඇමුණුම් කටු තියෙනවා පැටවුනේ මේ ලෝහ ආවරණයක් එකට, ලෝහ එකට වටින් ආවරණයක් යෙදিলা. ඊට පස්සේ කාසියක්, ඇණයක්, යකඩ ඇණයක්, ඊට පස්සේ යතුරක්, ගෙදර දොරේ යතුර. ලේසි නේද තෝරගන්න පුළුවන් නේද මේ ටික ඉක්මනින්ම හොයාගන්න? මකණයක්, කඩදාසියක්, ලෝහ හා ප්ලාස්ටික් ඇමුණුම් කටු, කාසියක්, කඩදාසියක්, ඇණයක්, යතුර. දැන් අපි ඔබත් එක්ක මේ පාන්ති කාමරයේදී නම් මේ වගේ සරල පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඔබට නේද අපි පාසලේදී මේවා කියලා දුන්නේ නැහැ කියලා හිතන්නකෝ. නමුත් ඔබ ගෙදරදී හරි ආසාවෙන්නේ වියලි කෝෂයක්, මේ වයර් කැබලි කීපයක්, බල්බයක් අරගෙන බල්බ් දැල්වලා ඒ අත්දැකීම ලබලා තියෙනවනේ. අපිට නම් මතකයි අම්මට කියලා නේද, කාමරේ අඳුරු තැනක නැත්තම් මේස යට තමයි තෝරගත්තේ අපි මේ වැඩවලට. ඉතින් මේස යටට ගිහිල්ලා මේස යටට අඳුරුයිනේ, අම්මට කියනවා පොඩ්ඩක් අපිව ආවරණය කරන්න නේද, මොනවා හරි අපි මේ බෙඩ්ෂීට් නැත්නම් පොරෝණයකින් හරි කමනේ මේසේ වහන්න කියලා අඳුරු කරගෙන අපි මේසේ ඇතුළට ගිහිල්ලා අනේ ඉතින් මේ වියලි කෝෂය සහ වයර් කැබලි එකතු කරලා මේ බල්බ දැල්වල ආලෝකයේ නිකුත් වෙන දිහා බලලා බොහෝම සතුටු වුණා. ඔබටත් ඒ අත්දැකීම ඇති කියලා මට හිතෙනවා. ඉතින් දුවේ පුතේ අපි මොකද කරන්නේ? මේ වියලි කෝෂයයි බල්බයි වයර් කැලේ යොදාගෙන බල්බයක් දැල්වෙන විදිහ ඔබ මීට කලින් අත්දැක බලලා තියෙනවා කියලා දැන් විශ්වාසයෙන් තමයි මේ කටයුත්ත මම කියන්නේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් සරලවම දෙමව්පියන්ගේ උදව් ඇතුව ඔබට හැබැයි අත්දැකීමක් ගන්න පුළුවන් තනියෙන් වුණත් කොහොමද බල්බයක් දැල්වන්නේ කියලා මේ වියලි කෝෂයක් සහ වයර් කැබල්ලක් අරගෙන. ඉතින් ඔබ දන්නවා වියලි කෝෂයක ධන හා ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා. ධන පැත්ත කොහොමද හොයාගන්නේ? ධනාග්‍රය. ධනාග්‍රය තමයි පුතේ තොප්පියක් වගේ තියෙන උඩට ඉස්සීලා. ඍණාග්‍රය. ඍණාග්‍රය සමතලයි. ඍණාග්‍රය සමතලයි. ඒ වගේම වියලි කෝෂයේ ධනාග්‍රය ළඟ මේ එකතු කිරීමේ ලකුණක් යොදලා තියෙනවා. ඒ වගේම ඍණාග්‍රය ළඟ මේ අඩු කිරීමේ ලකුණ යොදලා තියෙනවා. ඉතින් එතකොට දැනගන්නත් පුළුවන්. ඉතින් පිත්තල කොපුව දැන් තියෙනනේ මේ බල්බේ පිත්තල කොපුව. පිත්තල කොපුවට හා ඊයම් අග්‍රයට නිවරදිව සම්බන්ධ වෙන්න ඕන. එතකොට තමයි විදුලි බලය ගලාගෙන එන්නේ වියලි කෝෂයෙන්. ඒ නිසා අපි දන්නවා මේ මම මතක් කළාට අර වියලි කෝෂයේ ධනාග්‍රයෙන් සහ ඍණාග්‍රයෙන් එකට එක සම්බන්ධ වුණාම තමයි විදුලිය ගමන් කරන්න පටන් ගන්නෙ. හැබැයි බල්බයේ අපි දන්නවා පිත්තල කොපුවේ සහ ඊයම් අග්‍රයට ඒව නිවැරදිව සම්බන්ධ කරොත් තමයි බල්බය දැල්වෙන්නේ. ඉතින් මේ බල්බයක් දැල්වන්න විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. එක වයර් කැබැල්ලයි එක වියලි කෝෂයයි එක විදුලි බල්බයයි අරගෙන ආකාර 3-4කින් අපිට මේ බල්බය දැල්වෙන ආකාර අත්හදා බැලීම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වයර් කැබලි දෙකක් ගත්තොත් ධනාග්‍රයට එක වයර් කැබැල්ලයි ඍණාග්‍රයට එක වයර් කැබැල්ලයි කියලා වියලි කෝෂේ තියලා අපිට පුළුවන් ඒ වයර් කැබලි දෙකෙන් එකක් ලෝහ කොපුවට සම්බන්ධ කරන අනිත් වයර් කැබැල්ල ඊයම් අග්‍රයට තියෙනවා. ඉතින් ඒ විදිහට වයර් දෙක මාරු කරමින් ඊළඟට බල්බයේ ලෝහ කොපුව සහ ඊයම් මේ අග්‍රයට මාරු කරමින් අපිට පුළුවන් මේ බල්බයක් දැල්වෙන ක්‍රම විවිධ විදිහට අත්හදා බලන්න. එක වයර් කැල්ලකින් විතර නෙවෙයි වයර් දෙකකින් දැල්ව ගන්නත් පුළුවන්. ඊට පස්සේ වියලි කෝෂ දෙකක් අරගෙන වයර් කැබලි තුනක් පාවිච්චි කරලා එක බල්බයක් දැල්ව ගන්නත් පුළුවන්. වියලි කෝෂ දෙකයි වයර් කැබලි තුනයි එක බල්බයක් අරගෙන මේ බල්බේ දැල්ව ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මම ඔබට මේව මතක් කළේ අත්හදා බලන්න. මේවා ඔබ අත්හදා බලන්න. මේ පාඩමට හොඳින් සවන් දෙන්න පොඩ්ඩක් කටු සටහනක් දාගන්න. එක වයර් කැල්ලයි එක බල්බයයි එක වියලි කෝෂයයි බල්බ දැල්ව ගන්න පුළුවන්. වියලි කෝෂ එකයි වයර් කැබලි දෙකයි බල්බ එකයි. ඒත් බල්බේ දැල්ව ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඊට පස්සේ මං කියව වයර් කැබලි තුනයි වියලි කෝෂ දෙකයි එක බල්බයයි. ඒත් දැල්ව ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ඕව ලියාගෙන අත්හදා බලන්න. මේ පාඩමෙන් පස්සේ අපි මේ කියන දේවල් ඔබට හොඳට තහවුරු වෙයි. ඒ අත්දැකීම් ලැබුණම ඉතින් දුවේ පුතේ අපි අත්හදා බලමු. මේ අපි අර කලින් සපයාගත් දේවල් ටිකක් තියෙනවනේ, ඔබට මතකද මොනවද අපි කලින් ඔබට සපයා ගන්න ගුයි? මකනයක්, කඩදාසියක්, ලෝහ සහ ප්ලාස්ටික් ඇමුණුම් කටු, කාසියක්, ඇණයක්, යතුරක් වගේ දේවල්. ඉතින් මේ දේවල් හරහා විදුලිය ගමන් කරයිද නැද්ද? ඔබ දන්නවා සමහරවිට ඔබ හොඳ අත්දැකීමක් ඇති විදුලිය ගමන් කරන්නේ මොන මොගේ දේවල් හරහාද? නමුත් අපි පොන්චි අත්දැකීමක් ලැබමුකෝ. දැන් ඔබට මං කියන්න වයර් කැබලි දෙකයි වියලි කෝෂයයි බල්බයයි අරගෙන දැල්වෙන අවස්ථාවක් ඔන්න හදා ගන්නවා. ඊට පස්සේ අපි එක වයරයක් සම්බන්ධ කරනවා මකන කැබැල්ලට. ඒ මකන කැබැල්ල ගාවනවා අපි විදුලි බුබුලට. ඔබ මොකද කියන්නේ? විදුලි බුබුල දැල්වේද නැද්ද? මට දැන් පේනවා පුතාලා දුවලා අත උස්සගෙන ඉන්න විදිහ නේද? ඔයාලා හිතන විදිය හරි. මකන කෑල්ල හරහා විදුලිය ගමන් කරන්නේ නෑනේ. ඉතින් බල්බේ දැල්වෙන්නේ නැහැ. ලෝහ ඇමුණුම් කටුව තියෙනවා මකන කැබැල්ල තිව්ව තැනට. දැන් මොකද වෙන්නේ? ඉතින් ලෝහ ඇමුණුම් කටුව හරහා විදුලිය ගමන් කරනවනේ. ඒ නිසා ඔන්න දෙවෙනි වතාවේ බල්බය දැල්වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ප්ලාස්ටික් ඇමුණුම් කටුව තියෙනවා අපි ප්ලාස්ටික් ඇමුණුම් කටුව තියෙනවා ලෝහ ඇමුණුම් කටුව තිව්ව තැනට. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ ප්ලාස්ටික් ඇමුණුම් කටුව නිකන් තියලා බෑ. ඒකේ අපි එක පැත්තකට සම්බන්ධ කරනවා අර වියලි කෝෂයෙන් එන වයරය. ඊට පස්සේ මේ ඇමුණුම් කටුව ගාවනවා බල්බේ. දැල්වෙයිද? ප්ලාස්ටික් හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවා. ඒ නිසා තුන්වෙනි අවස්ථාවේ වන බල්බය දැල්වෙන්නේ නැහැ. ඔන්න අවස්ථාව කීයද? මකන කැබැල්ල තිව්වා විදුලිය ගමන් කරේ නැහැ කියලා අපි අත්හදා බැලීමක් ලැබුවා, අත්දැකීමක් ලැබුවා. ඊට පස්සේ ලෝහ මුණුම් කටුව තිව්වනේ අපි මකන කැබැල්ල වෙනුවට. ඔන්න විදුලිය ගමන් කරා, බල්බය දැල්ුණා. අයියෝ, තුන්වෙනි වතාවෙත් ප්ලාස්ටික් මුණුම් කටුව හරහා විදුලිය ගමන් කරේ නැහැ. අපි ප්ලාස්ටික් මුණුම් කටුව හරහා විදුලිය ගමන් කරන්නේ නැති නිසා ප්ලාස්ටික් මුණුම් කටුව තිබුණු තැනට කඩදාසි කැබැල්ලක් තියලා අපි වියලි කෝෂයෙන් එන වයරය කඩදාසි එක පැත්තකට සම්බන්ධ කරලා කඩදාසිය සම්බන්ධ කරනවා අපි බල්බේ එක් කොටසකට, ලෝහ කපුවට නැත්නම් ඊයම් මග්රේට. මොකද හිතෙන්නේ? අයියෝ, බල්බය දැල්වෙන්නේ නැහැ. අපේ දුවල පුතාලා දන්නවනේ, දත උසන් ඉන්නවා. නිවැරදි උත්තර ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අපි කඩදාසි හරහා විදුලිය යන්නේ නැහැ කියලා දැනගත්තා. කාසි හරහා විදුලිය ගමන් කරයිද? ඉතින් අර කලින් කලා වගේම කඩදාසිය අයින් කරනවා. ඊට පස්සේ එතින්ට තියෙනවා කාසිය. කාසිය එක තැනකට අපි වයරේ ස්පර්ශ කරලා කඩදාසිය වෙනුවට දැන් කාසිය තිව්වා. කාසිය ස්පර්ශ කරනවා අපි වයරය, වියලි කෝෂයෙන් එක පැත්තකින් එන වයර. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේ කාසිය එක කෙලවරක් ගාවනවා බල්බේ. බල්බය දැල්වෙන්නේ නැහැ. ඔන්න අතදා බලන්න. කම්බියනයක් තියෙනවා. සතුටක් දැනෙයි ඔබට. මොකටද සතුට වෙන්නේ? කාසිය තිව්ව තැනට නේද? කම්බියනය තිව්වම මෙන්න බල්බය දැල්ුණා. යතුර. යතුර හරහා යයිද? හැබැයි යතුර තනා තිබෙන්නේ ලෝහවලින් නම්. ඒ ලෝහය යකඩ ලෝහයෙන් නම් යතුර හරහා විදුලිය ගමන් කරයි. ලෝහ වර්ගය අනුව තමයි පුතේ විදුලිය ගමන් කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් දුවේ පුතේ, ඔබ දැන් සාර්ථකව බල්බයක් දල්වා ගන්න. මේ වයර් කැබලි සමග නේද කොහොමද මේ විදුලි බලය ගමන් කරන්න කියලා දන්නවා. එතකොට මේ අපිට පුළුවන් මේ අපි කලින් කතා කරපු දේවල්, මකන කැබැල්ල, ප්ලාස්ටික් ඇමුණුම් කටුව, කඩදාසිය, කාසිය වගේ දේවල් ස්විචයක් ලෙස පාවිච්චි කරන්න. මොකද ඒව හරහා විදුලිය ගමන් කරන්නේ නැති නිසා අපි හදාගත්ත මේ පුංචි පරිපථයේ විදුලිය විසන්ධි කරන්න ඕනේ වෙලාවට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ කොටසක් ඒ මැදින් නේද ස්විචයක් ලෙස යොදා ගන්න එක. එතකොට උමනා වෙලාවට බල්බය දල්ව ගන්නත් පුළුවන්, අනවශ්‍ය වෙලාවට බල්බය නිවා දමන්නත් පුළුවන්. එහෙනම් දුවේ පුතේ, අපිට අවශ්‍ය අවස්ථාවකදී පමණක් බල්බය දල්වා ගන්න ස්විචයක් විදිහට ඉහත තෝරාගත් විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය වගේම ගමන් කරන ද්‍රව්‍යත් අවස්ථානුකූලව යොදාගෙන පරිපත නිර්මාණය කරගන්න පුළුවන්. පුතේ, පරිපතයක් කියලා කොහොම ඔබේ හිතට එනවද? මොකද්ද පරිපතය කියන්නේ? ඔබ දැකලා ඇති නේද, ඔබේ නිවසේ කැඩුණු රේඩියෝ එකක් හරි රූපවාහිනියක් හරි ගලවලා බලලා තිනු, මේ ඇතුලේ තියෙනවා අපි ඉංග්‍රීසියෙන් කියන සර්කිට් එකක් කියලා. මේ ඇතුලේ තියෙන කොටස තමයි පුතේ පරිපතය. රූපවාහිනිය සහ ගුවන් විදුලි අලුත් වැඩියක් කරන තැනකට ඔබට යන්න අවස්ථාවක් ලැබුණොත් ගිහිල්ලා බලන්නකෝ. පරිපතයක් අතපත ගාලා බලන්නත් පුළුවන්, S2කින් බලන්නත් පුළුවන්. ඉතින් පුතේ, පරිපතය කියන ගමන් පරිපත නිර්මාණය කරන්නේ ඒ විදුලිය නිවර්දිව ගමන් කරන්න. අපි මේ සරල පරිපතයක් හැදුවා, බල්බයක් දල්ව ගන්න ඕනි නම් අපිට බල්බේට ස්විචයක් විදිහට මේ විදුලිය ගමන් කරන දේවල් සහ නොකරන දේවල් යොදා ගන්නත් පුළුවනි. ඉතින් දුවේ පුතේ, අපි ඔබට යෝජනා කරනවා පටවුනේ මේ කාලය නිවසේ වැඩි වශයෙන් ගත කරන කාලය අර්ථවත්ව ගත කරන්න ඔබට පුළුවන්. අපි අර කලින් කිව්වා වගේ පුංචි අත්හදා බැලීම් කීපයක් කරන්න. මං පුංචි ඔබෙන් පුංචි ප්‍රශ්න කීපයක් අහන්නද? බල්බ එකකට වඩා යොදාගෙන වියලි කෝෂයකින් බල්බ දල්වා ගත හැකිද? එක වියලි කෝෂයකින් බල්බ එකකට වඩා දල්ව ගන්න පුළුවන්ද? මොකද ඔබේ උත්තරේ? පුළුවන්. බොහොම හොඳයි, පුළුවන් තමයි. හැබැයි පුංචි දෙයක් අපිට දැනෙනව නේද? එක වියලි කෝෂයකින් එක විදුලි බල්බයක් දල්ව ගත්තොත් ආලෝකය වැඩි. හැබැයි වියලි කෝෂ එකයි බල්බ ගාන දෙකක් වුණොත් එතකොට කලින් දැකපු ආලෝකයට වඩා අඩු ආලෝකයක් තමයි බල්බ වලින් නිකුත් වෙන්නේ. ඉතින් අර වියලි කෝෂයේ තියෙන බලය බල්බ දෙකකට යන්න ඕනේනේ. ඒකයි එහෙම වෙන්නේ. අනේ, ප්‍රශ්නෙට උත්තරේ හරිනේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. එක බල්බයක් පමණක් යොදාගෙන වියලි කෝෂ සංඛ්‍යාව වෙනස් කර බල්බ දල්වා ගත හැකිද? ඔබ බලන්නකෝ, ඔබේ ගෙදර තියෙන විදුලි පන්දම, ඔබේ ගෙදර තියෙන විදුලි පන්දම සමහර විට වියලි කෝෂ දෙකක් හෝ තුනක් ඇතුළත් කරලා නේද ආලෝකය ලබා ගන්න පුළුවන් විදිහට සකස් කරපු විදුලි පන්දමක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මොකද ඔබට ලැබුණ අත්දැකීම? පුතේ, එක වියලි කෝෂයකින් එක බල්බයක් දල්ව ගන්න පුළුවන් බව ඇත්ත. නමුත් වැඩි ආලෝකයක් ලබා ගන්න නම් අපි වියලි කෝෂ දෙකක් තුනක් නැත්නම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? බල්බයේ ආලෝකය වැඩි වෙනවා. වියලි කෝෂ ගන්න වැඩි වෙන්න බල්බයෙන් නිකුත් කරන ආලෝකය ගොඩාක් වැඩි. ගොඩාක් වැඩි. ඉතින් මොකද ඔබ හිතන්නේ? ඔබටත් පුළුවන් එක වියලි කෝෂයයි වයර් කැබලි දෙකයි යොදාගෙන බල්බ දෙකක් දැල්වන්න. අපි කලනොත් සඳහන් කරා මේවත් හදා බලන්න කියලා. වයර් කැබලි තුනයි, ඒ වගේම බල්බ දෙකක්, වියලි කෝෂ දෙකක් විතර අරගෙන කරන්න පුළුවන්. ඉතින් අපි ඔබට කියනවා නේද, මේ මොනවා කළත් පැටවුනේ බල්බයේ ලෝහ කොපු වෙත ඊයම් අග්‍රයෙත් අපි වයර සම්බන්ධ කරලා තියන්න ඕනේ. නැත්තම් බල්බේ දැල්වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, වියලි කෝෂයකින් විදුලිය ගමන් කරන්නේ විරුද්ධ අග්‍රවලට. ඒ කියන්නේ වියලි කෝෂ දෙකක් එකට එක සම්බන්ධ කරොත් අපි එක උඩ එක තියෙනකොට ධන අග්‍රයේ ගාවන්න ඕනි අනිත් වියලි කෝෂයේ ඍණාග්‍රය. නැතුව ධනාග්‍ර දෙකක් එකට එක ස්පර්ශ කළත් ඍණාග්‍ර දෙකක් එකට එක ස්පර්ශ කරත් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඉතින් මේවා මම මතක් කළාට මගේ පුංචි පැටව හොඳටම දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට දුවේ පුතේ, වියලි කෝෂ කීපයක් යොදා ගන්න අවස්ථා තියෙනවද? මම කිව්වනේ උදාහරණෙද ඔබේ අත්තරේ ඔව් කියලා කියයි ඔබ. මොකද්ද උත්තරය? විදුලි පන්දම. විදුලි පන්දමේ කොහොමද වියලි කෝෂ අපි ඇතුළත් කරන්නේ? ඉස්සලාම ධන අග්‍රය තමයි පුතේ මේ විදුලි පන්දම ඇතුළට ඇතුළත් කරන දිශාව. අපි විදුලි පන්දමට කොහොමද වියලි කෝෂ ඇතුළත් කරන්න කියලා බලමු. විදුලි පන්දම ඇතුළට ඉස්සලාම වියලි කෝෂයක් ඇතුළත් කරනකොට මේ වියලි කෝෂේ ධන අග්‍රය තමයි ඇතුළත් කරන්නේ. අපි විදුලි පන්දමට වියලි කෝෂය ඇතුළත් කරන ආකාරය පොඩ්ඩක් බලමු. දුවේ පුතේ ඔබට පුළුවන් ගෙදර තියෙන විදුලි පන්දම අරගෙන තාත්තගේ හෝ අම්මගේ උදව් ඇතිව ගලවලා බලන්න. ගලවනවා කියන්නේ කොහොමද වියලි කෝෂය ඇතුළත් කරලා තියෙන්නේ? ඒ ඇතුළත් කරපු එක එළියට අරගෙන ඔබ මේ වියලි කෝෂය ටික ඇතුළත් කරලා බලන්න. මුලින්ම වියලි කෝෂේ ධන අග්‍රය තමයි අපි ඇතුල් කරන්නේ විදුලි පන්දමට. දෙවැනි වියලි කෝෂයේ ධන අග්‍රය තමයි ඇතුල් කරන්නේ මේ විදුලි පන්දමට. එතකොට කලින් ඇතුළත් කරපු වියලි කෝෂයේ ඍණ අග්‍රයේ ගැවෙනවා දෙවනුවට ඇතුළත් කරන වියලි කෝෂයේ ධන අග්‍රය. මම ඔබට කලින් කිව්වනේ විදුලිය ගමන් කරන්නේ ධන අග්‍රයේ ඍණ අග්‍රයයි එකට එක ගැවුනම. ධන අග්‍ර දෙකක් එකට එක ස්පර්ශ වුණත් වියලි කෝෂ දෙකක, ඍණ අග්‍ර දෙකක් එකට එක ස්පර්ශ වුණත් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔබ ධන අග්‍ර ඍණ අග්‍ර එකට සම්බන්ධ වන ලෙස තබා වයර් කැබලි සම්බන්ධ කරොත් තමයි බල්බ දැල්ව ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔන්න ඔයගොල්ලෝ හරි කැමති මාතෘකාවක් මම තෝරගත්තා. මොනවද ඒවා? චුම්බක. චුම්බක කියන්නේ මොනවද? ඔබේ භාෂාවෙන් කිව්වොත් කාන්දම්. අපේ පුංචි දුවල පුතාලා හරිම සතුටු වෙනවනේ කාන්දම් කැබැල්ලක් ලැබුණොත් නේද? කාන්දම් කැබැල්ලි වලින් විවිධත් හදා බැලීම් කරලා ඇති ඔබ. ඔබ දන්නවද දණ්ඩ චුම්බක ගැන? මේ දණ්ඩ චුම්බකය කියලා කියන්නේ මොකද්ද? දණ්ඩක් වගේ, දණ්ඩ ලී කැල්ලක් වගේ. නේද දණ්ඩ චුම්බකයක් කියන්නේ? ඉතින් මේ දණ්ඩ චුම්බකයක N සහ S කියලා මොනවද තියෙන්නේ? අග්‍ර දෙකක් තියෙනවා. N සහ S. N කියන්නේ මොකද්ද? උතුර. S කියන්නේ දකුණ. ඉංග්‍රීසියෙන් තමයි North South. North උතුර, South දකුණ. ඒකම මේ දණ්ඩ චුම්බකයේ තියෙනවනේ වර්ණ දෙකක්, රතුයි නිලුයි. වර්ණ දෙකක් තියෙනවා පුතේ, රතුයි නිලුයි. රතු තමයි මේ උතුර පෙන්වන N කියන පැත්ත. නිල් දකුණ පෙන්වන S කියන පැත්ත. ඉතින් අපි බලමු දණ්ඩ චුම්බකයක් අරගෙන අපිට කරන්න පුළුවන් පොංචි ක්‍රියාකාරකම් කීපයක්. ඒකම නේද ඔබ දන්නවා දණ්ඩ චුම්බකයකදී ඒ චුම්බක බලය කොහොමද වැඩිපුර තියෙන්නේ, අපි කොහොමද ඒවා භාවිතා කරන්නේ කියලා. මම ඔබේ සරල ප්‍රශ්නයක් අහුවොත් එහෙම, ඔබට දැන් මේ ඊළඟ ක්‍රියාකාරකමට කලින් gedera ඇති නේද මේ ඇල්පෙනිති? නැත්තම් ඔබ මොනවහරි ක්‍රියාකාරකමට ගෙනල් තියනවද යකඩ කුඩු? පුතේ ඇල්පෙනිති නැත්නම් යකඩ කුඩු තියනවා නම් ඔය කඩදාසියක් මත ඔය විසිරුවා හරින්න. නැත්නම් චූටි ඇන විසිරුවා හරින්න. විසිරුවා හැරලා ඊට පස්සේ දණ්ඩ චුම්බකය ඒ අසලින් තියන්න. ඔබට පෙනෙයි දණ්ඩ චුම්බකයේ දෙකලවරවල් වල එන් පැත්තෙත් නැත්නම් උතුරු කියන පැත්තෙත් දකුණු කියන පැත්තෙත් තමයි වැඩිපුරම යකඩ කුඩුයි එහෙම නැත්නම් ඇල්පෙනිති එහෙම නැත්නම් අර පුංචි ඇන ආකර්ෂණය වෙලා තියෙන්නේ. චුම්බකයේ දෙකලවර තමයි චුම්බක ගතිය වැඩි මැදට වඩා. ඒ ගැන ඔබ දන්නවා. ඒ වගේම අත්හදා බලලා තවත් ඉගෙන ගන්න. අපි බලමුද චුම්බක යොදාගෙන වැඩ පහසු කරගන්නේ කොහොමද කියලා. නේද ඔබෙන් ඇහුවත් ඔබ උඩ පැනලා උත්තරයක් දෙනව නේද? මොකද්ද? මාලිමාව ක්‍රියාත්මක වෙන්නේ මේ චුම්බක සම්බන්ධ ඒ දේවල් නිසා. නේද? මාලිමාවේ තියෙනවා චුම්බකයක්. අපි මාලිමාවෙන් නිතරම බලන්නේ උතුරු දිශාව. උතුරු දිශාව දැනගත්තම ඊට විරුද්ධයි දකුණ. එතකොට ඊළඟ දිශාවක් දන්නවා. උතුරු දිශාවයි දකුණු දිශාවයි දෙපස තියෙනවා නැගෙනහිර සහ බස්නාහිර. ඉතින් අපි මේ මාලිමාවට සමහර අය කියනවා උතුරු කටුව කියලා. ඒක විභාගෙට එහෙම ලියන්න එපා. එහෙම කියන්නේ ඇයි දන්නවද? මාලිමාවෙන් සෑම විටම උතුරු දිශාව පෙන්වන නිසා. හැබැයි උතුරු දිශාව දැනගන්න අපට අනිකුත් දිශා ටික අඳුනා ගන්න ඉතාම පහසුයි. මොකද උතුරට විරුද්ධයි දකුණ. උතුර සහ දකුණ දිශා ටික දෙපස පිහිටනවා නැගෙනහිර සහ බස්නාහිර දිශා. ඉතින් මුහුදු ගමන් යන්න නේද, වනාන්තරවල ඇවිදින්න, ඊට පස්සේ අපේ ගුවන් නියමුවන්ට ධීවරයන්ට දිශාව හොයා ගන්න, දිශාව බලා ගන්න මාලිමාව ලොකු උපකාරයක් කරනවා. මාලිමාව ලොකු උපකාරයක් කරනවා. වනාන්තරවල ඇවිදින්න යනකොට අනිවාර්යයෙන්ම අරන් යන්න ඕනේ. බැරි වෙලාවත් අපි වනාන්තරේ අතරමං වුණොත් අපිට එකම දිශාවකට ගමන් කරලා වනාන්තරෙන් එළියට එන්න පාරක් හොයා ගන්න පුළුවන්. නැත්තම් වනාන්තරේක අතරමං වුණොත් අපි හැමතැනම ඇවිදලා ඇවිදලා නේද අපිට වනාන්තරෙන් එළියට එන්න බැරි වෙනවා. ඒ අපි එක දිශාවකට යන්නේ කොහොමද වනාන්තරය ඇතුලේ නේද? අපිට මුකුත් අහස දිහා බලලවත් තීරණයක් ගන්න බෑනේ ගස්කොළන් වලින් පිටිලා තියෙන තැනකදී නම්. ඒ නිසා ඔන්න වනාන්තරල ඇවිදින්න යනවා නම් පුංචි මාලිමාවක් ඔබේ බෑග් එකට දාගෙන යන්න. ඉතින් ඔබට ඔන්න පුංචි අත්දැකීමක් අපි ලබා දෙන්නම්. දණ්ඩ චුම්බකයක් අරගන්න. දණ්ඩ චුම්බකේ දන්නවනේ. දණ්ඩ චුම්බකේ හරි මැදින් නූලක් ගැට ගහලා නිදහසේ ඔක සිරස්ව එල්ලලා තියන්න. දැන් ඉතින් හරි ලේසියිනේ දණ්ඩ චුම්බකයක් ගන්නවා. හරි මැද හොයාගන්නේ කොහොමද? ওই දණ්ඩ චුම්බකේ වර්ණ කළා තියෙන නිලුයි රතුයි කියලා. ඉතින් ඒ නිලුයි රතුයි වර්ණ දෙක වෙන් වෙන තැන තියෙනනේ. එතනින් තදින් නූලකින් ගැට ගන්න. ගැට ගහලා ওই චුම්බකේ එල්ලලා තියෙන නිදහස එහෙම හෙල්ලි 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 දිවිලා ටිකක් වෙලා ගිහිල්ලා නිශ්චල වෙනවා. එතකොට ඔබට හොයාගන්න පුළුවන් මේ දණ්ඩ චුම්බකයේ එන් කියන පැත්ත නැත්නම් උතුර හැරිලා තියෙන සැබෑ උතුරට. මේ දණ්ඩ චුම්බකයේ නොසෙල් වෙලා තියෙනකොට ඔබට පුළුවන් පහසුවෙන් උතුර හොයාගන්න. මේ දණ්ඩ චුම්බකයේ එන් කියන අග්‍රය හැරිලා තියෙන පුතේ සැබෑ උතුරට. එහෙනම් එන් තියෙන සැබෑ උතුරට නම් එස් තියෙන්නේ නේද? දකුණට. එස් තියෙන්නේ දකුණට. ඉතින් දුවේ පුතේ ඔබ හරිම ලේසියෙන් හොයාගන්නවා මේ දණ්ඩ චුම්බකයක් භාවිතයෙන් උනත් නේද? සැබෑ උතුර සහ සැබෑ දකුණ. ඉතින් එතකොට ඔබට බස්නාහිර සහ නැගෙනහිරත් හොයාගන්න හරිම පහසුයි. ඉතින් දුවේ පුතේ තවත් අපි පුංචි උදාහරණයක් ඔබට යෝජනා කරනවා. පුංචි ක්‍රියාකාරකමක් මේකත් කරලා බලන්නකෝ. ඔබට පුළුවන් නේද ජල බඳුනක් ගන්න. ඉතින් පුංචි බේසමක් උනත් පුළුවන් මේ වෙට ජල බඳුනක් කියන්නේ නේද? නැත්තම් වතුර බාල්දියක් ඒ වගේ දෙයක්. ඔබට කරන්න පුළුවන් රිජි ෆෝම් කැබැල්ලක් අරගෙන ජලය මතට මේ පුංචි රිජි ෆෝම් කැල්ල තියෙනවා. හැබැයි මේ රිජි ෆෝම් කැබැල්ල මත අපි දණ්ඩ චුම්බකයක් තියෙනවා. එතකොට ඉතින් ලොකු දණ්ඩ චුම්බකයක් අරගන්නෙත් නැහැ. එතකොට ඒ දණ්ඩ චුම්බකයට ගැළපෙන විදිහේ රිජි ෆෝම් කැබැල්ලක් තමයි අපි ගන්නෙ. දණ්ඩ චුම්බකයට ගැළපෙන විදිහේ රිජි ෆෝම් කැබැල්ලක් තමයි ගන්නෙ. ඉතින් දුවේ පුතේ මේ දණ්ඩ චුම්බකය රිජි ෆෝම් කැබැල්ල මත තබලා අපි ජලය උඩින් තියුවොත් මොකද වෙන්නේ? දැන් මේ ජලය මත පාවෙනවා ටිකක් වෙලා. පාවෙලා කැරකිලා ටිකක් වෙලා ගියාම නිශ්චල වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? අර අපි නූලකින් එල්ලලා උතුර හෙව්වනේ. අන්න ඒ විදිහටම දරුවනේ අපිට පුළුවන් නිශ්චල වුණාට පස්සේ උතුරයි දකුණයි හොයාගන්න. උතුරයි දකුණයි හොයාගන්න පුළුවන්. නිශ්චල වුණාට පස්සේ ඔන්න N කියලා හැරිලා තියෙන්නේ කොහාටද? උතුරු දිශාවට. S කියලා මේ අක්ෂරය හැරිලා තියෙන්නේ දකුණු දිශාවට. එහෙනම් දරුවනේ එදිනෙදා අපේ කටයුතු පහසු කරන්න චුම්බක ගොඩක් උදව් කරනවා. මාලිමාවක් නිවසේදීම සකස් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ඔන්න අපි ඔබට කිව්වා නේද? නැත්තම් සරල පරීක්ෂණ දෙකක්, සරල ක්‍රියාකාරකම් දෙකක් ඇසුරෙන් ඔබට පුළුවන් සැබෑ උතුර හොයාගන්න. ජලයේදී වගේමත් ගොඩබිමදිත්. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවද එදිනෙදා කටයුතු සඳහා චුම්බක භාවිතා කරලා වැඩ පහසු කරගන්න අවස්ථා? දැන් බලන්න ඔබේ ගෙදර සමහර කබඩ් නැත්නම් අල්මාරි වල දොරවල් අර ටික් ගල වැහින්නේ. ඒ වැහින්නේ චුම්බක තිබෙන නිසා. චුම්බක තිබෙන නිසා තමයි එහෙම වැහින්නේ. ඒ විතරක්ද? ඔබේ ශීතකරණයේ දොර නේද? ඔබේ ශීතකරණයේ දොර ටක් ගාලා නේද වැහෙනව නේද ලං වෙනකොට? ඒ වැහින්නෙත් මොකක් නිසාද? චුම්බක තිබෙන නිසා අම්මගේ පර්ස් එකේ නැත්නම් අම්මගේ හෑන්ඩ් බෑග් එකේ අපේ නත් බෑග් එකේ කියලා ඒකට ටුක් ගාලා වැහෙන්න තියෙන්නේ. සමහර පැන්සල් පෙට්ටිවලත් තියෙනවා නේද? චුම්බක නිසා හොඳට වැහෙනේවා. ඉතින් ඒ නිසා චුම්බක නිසා අපේ කටයුතු පහසු කරගන්න අවස්ථා කීපයක් මම ඔබට කිව්වා. ඒවත් මතක තියාගන්න. ඔබේ පැන්සල් පෙට්ටියත් සමහරට චුම්බක වලින් වැහෙන පැන්සල් පෙට්ටියක් වෙන්න පුළුවන්. දුවේ පුතේ අපි ඔබට මේ අත්හදා බලන්න කියන්නේ ඇයි? අත්හදා බලනකොට ඒවා අමතක වෙන්නේ නැති නිසා. අත්හදා බලනකොට අමතක වෙන්නේ නැහැ. ඉතින් අපි තවත් ඔබට පුංචි ක්‍රියාකාරකමක් කරන්න කියනවා. අපි කලින් අත්හදා බැලුවා විදුලිය ගමන් කරන දේවල් සහ විදුලිය ගමන් නොකරන දේවල්. අන්න ඒ වගේ අත්හදා බැලීමක් කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලා අපි ගත්ත දේවල් මෙතෙන්ට උමනා වෙනවා. ඊට අමතර කීපෙකුත් ඕනි. මොනවද ඕනි වෙන්නේ? ඔයාලා බලන්න ඇමුනොම් කටු. ටින්ටස් ඇන. ඒ විතර නෙවෙයි යකඩ ඇන. එල් පෙනිති. කඩ දාසි. රබර් කෑල්ලක්. මකණයක් ගත්තන හරිය හොඳේ. ඊට පස්සේ කාඩ්බෝඩ් කැබැල්ලක්. ලී කෑල්ලක්. ඔය වගේ දේවල් ටිකක් අරගෙන ඔන්න දැන් අපි සූදානම් වෙනවා කාන්දමට ආකර්ෂණය වේද නොවේද? කාන්දමකට යමක් ඇලෙනවනම් අපි කියනවා වචනයක් ආකර්ෂණය වෙනවා. ඇලෙන්නේ නැත්නම් අපි කියනවා ආකර්ෂණය වෙන්නේ නැහැ කියලා. ඇලෙන්නේ නැත්නම් අපි කියනවා ආකර්ෂණය වෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් කොහොමද මේක ආකර්ෂණය වෙනවද නැද්ද කියලා බලන්නේ. ඔන්න අපි ළඟ තියෙන චුම්බකයට ඇමුනොම් කටු ටික ලං කරනවා. ඇමුනොම් කටු ටික ඇලුනොත් ඒකට අපි කියන්නේ ආකර්ෂණය වුණොත් අපි දන්නවා ඔන්න ඇමුනොම් කටු ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ඇමුනොම් කටු ටික පැත්තකින් දාලා නේද මේ අපි ළඟ තියෙන චුම්බකෙට ඇන ටික ලං කරනවා. ඇන ටික මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. ටින්ටස් ඇන. ඒවත් ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ඇල්පිනිති ටික. ඒ ටිකත් ආකර්ෂණය වෙනවා. යකඩ කුඩු. ඒවත් ආකර්ෂණය වෙනවා. ඉතින් දුවේ පුතේ අපි කීපයක්ම ගෝ ඇමුනොම් කටු ඇන ටින්ටස් ඇන ඇල්පිනිති ඔය වගේ දේවල් කාන්දමට ආකර්ෂණය වෙනවා. ඇදලා ගන්නවා. නේද? ඇලෙනවා. හැබැයි අපි චුම්බකයට කඩදාසි කෑල්ලක් ලං කරනවා. මොකක් වෙයිද? අනේ මොකක්වත් වෙන්නේ නැහැ. නේද? මොකක්වත් වෙන්නේ නැහැ කියන ආකර්ෂණය වෙන්නේ නැහැ. මකන කෑල්ල ලං කරනවා. ආකර්ෂණය වෙයිද? මොකුත් වෙන්නේ නැහැ. ප්ලාස්ටික් කෑල්ල ලං කරනවා. ආකර්ෂණය වෙයිද? නැහැ, මොකුත්ම වෙන්නේ නැහැ. ලී කෑල්ලක්. ඔබේ පැන්සල, ඔබේ පෑන ලං කරලා බලන්න. මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ නේද ඔබේ දුවෙක් නම් ඔබේ කරාබෝඩ් ලං කරලා බලන්න. හා අම්මගේ අම්මට පොඩ්ඩක් කියන්න කියලා අම්මගේ මාලිට ලං කරලා බලන්න. ඒ රන් මාලයක් නම් මොකද වෙන්නේ? ආකර්ෂණය වෙන්නේ නැහැ. ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙනම් ඔබට පුළුවන් මේ චුම්බකවලට ආකර්ෂණය වෙන දේවල් සහ නොවන දේවලුත් හොයාගන්න. ඒවා දැනගන්න ඕනේ. ඉතින් අපි කිව්ව නේද ඇමුනොම් කටු ඇන ටින්ටස් ඇන ඇල්පිනිති ගැන. පුතේ ඒ වගේ දේවල් නිර්මාණය කරලා තියෙන ලෝහ සහ වානේ කියන දේවල් වලින්. ලෝහ සහ වානේ. එහෙනම් ලෝහ සහ වානේ වලින් නැත්නම් යකඩ සහ වානේ. එහෙම කිව්වොත් ඔබට තව තේරෙයි නේද? යකඩ වලින් හදපු දේවල් සහ වානේ වලින් හදපු දේවල් තමයි ආකර්ෂණය වන්නේ. යකඩ සහ වානේ වලින් හදපු දේවල් තමයි ආකර්ෂණය වන්නේ. අනිකුත් දේවල් ආකර්ෂණය වන්නේ නැත. අනිකුත් දේවල් එම ආකර්ෂණය වන්නේ නැහැ. අතීතයේදී දැන් මේ වැඩ පහසු කරගන්නකොට නේද? කවි ගී ගායනා කළානේ. කවි ගී ගායනා කළේ ඇයි? කවියක් ගීයක් කියමින් වැඩක් කරනකොට වෙහෙස මහන්සිය දැනෙන්නේ නැහැ. වෙහෙස මහන්සිය දැනෙන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ අතීතයේදී වැඩ පහසු කරගන්න විවිධ කවි ගී ගායනා කළා. අපි දන්නවනේ නේද? පතලෙදී මේ කටයුත්ත බැරෑරුම් තමයි. හරි මහන්සි, ජීවිතෙත් අවදානමේ. නමුත් කවියක් දෙකක් කිව්වා. සමහර අය ඒකට පිළිතුරු කවියකුත් කියනවා. එතකොට හිත යොමු වෙනවා නේද? මේ වැඩේ අමාරු ගතිය පැත්තක තියලා වින්දනාත්මක පැත්තකට. එතකොට කරන කාර්යයත් ඉබේම සිදු වෙනවා වගේම මහන්සිය නොදෙනී යනවා. ඉතින් ඔබ තව දන්නව නේද? ගොයම් කපනට ගොයම් කවි කිව්වා. කරත්තනට කරත්ත කවි කිව්වා. ඉතින් මේ කවි ගී ඔබ හොයලා බලන්න ඕනේ. වැඩ පහසු කරගත්තේ ඒ මහන්සිය නොදෙනන ලෙස කවි ගී ගායනා කරලා. ඒ ගැනත් හොයලා බලන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. මොකද අපිට අද පුතේ ඒ වගේ කවි ගීත ඔබට ඉදිරිපත් කරන්න වෙලාව ටිකක් මදි. හැබැයි ඒ වුණාට එක ගීතයක් ඔබ වෙනුවෙන් අපි අද සූදානම් කරගෙන තියෙනවා එක ගීතයක්. මේ ගීතය මීමැස්ස සංගීත කණ්ඩායමේ ලස්සන ගීතයක්. කම්මලක අපේ කම්මල් කරුවා වැඩ කරන ආකාරය ගැන තමයි මේ ගීතයෙන් බොහොම ලස්සනට පැහැදිලි වෙන්නේ. ඉතින් මේ ගීතය අහන්න කලින් මං ඔබට ඉදිරිපත් කරනවා අද දවසේ පැනය. අද දවසේ පැනය ඔබට ඉදිරිපත් කරනවා. අබත් අද දවසේ පැනයට ඔබ ඔන්න පිළිතුරු සපයන්න නේද? පිළිතුරු සපයන්න මෙන්න මේ දුරකථන අංකය භාවිතා කරන්න. මේ දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් පමණක් ඔබ පිළිතුරු එවන්න. මොකක්ද දන්නවද අද දවසේ පැනය? මොන දුරකථන අංකය කියලා ඉන්න එක සටහන් කරගන්න පැටව්. 0.7378.02 ඒ දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් උත්තර එවන්න ඕන ප්‍රශ්නය දැන් ඔන්න මම පවසනවා. චුම්බකයකට ආකර්ෂණය වන ලෝහ වර්ග දෙකක් නම් කරන්න. චුම්බකයකට ආකර්ෂණය වන ලෝහ වර්ග දෙකක් නම් කරන්න. මීට මිනිත්තු කීපයකට කලින් මම ඔබට ප්‍රකාශ කරා ඒ ලෝහ වර්ග දෙක කුමක්ද කියලා. එහෙනම් තුවේ පුතේ, අපි මීමැස්සෝ සංගීත කණ්ඩායමේ මුළු අලංකාර ගීතයකට සවන් දෙමින්, රස විඳිමින් අද පරිසරය පාඩමින් සමුගමු. අද දවසේ ඔබට මේ අපූරු පාඩම අරගෙන ආපු මම බණ්ඩාරලා මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය EW අධිකාරම් ප්‍රාථමික අංශයේ අනුෂ්ක නුවන් ප්‍රිය ගුරුතුමා. ඔබට සුබනාගතයක්. අයුබෝවන්.
Sagina niva ganna me maya kadalanna pesina
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ පහේ හපනුන්ට පරිසරය පාඩම කියලා දුන්නේ බණ්ඩාරවල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂ්ක නුවන්ප්‍රිය ගුරුපියාණන්.